මේ අප්‍රිය අමනාප අරමුණු එන විටම දුක ගෙන දෙන බැවින් එවැනි මොහතක සිදුවන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියකදී ඒ මොහොතේ හටගත් ජාති ජරා මරණයට පත්වීමෙන් හටගන්නා දුකට මේ ගැලපෙන්නේ කෙසේද කියලා මේ ප්‍රශ්නෙන් හුඟක් හොඳයි එහෙම අහන එක. දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවන්ති කියලා කියන කොටසක් අපි දකිනවා පටිච්ච සමුප්පාදේ. ජාතිපත්ත්‍ය ජරා මරණ ජාතිපත්ත්‍ය ජරා මරණ කියන මෙන්න මෙතෙන්ටයි පටිච්ච සමුප්පාදේ සම්බන්ධ වෙන්නේ. ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවන්ති කියන එක වැඩිපුර එකතු කරමු කොටස. ප්‍රියමනාපදයක් ජරාවට මරණයටපත් වුනහම ඇති වෙන දුකක් තියෙනවා. අප්‍රිය අමනාප දෙයක් ජරාවටපත් වෙනකොට දුකක් ඇති කරලා කෙලවර වෙනවා. අප්‍රිය අමනාප දෙයක් ජරාවට මරණයටපත් වුනහම ඒ ජරාවට මරණයටපත් වෙනකන් සිද්ධ වෙච්ච කාරණේ තමයි ඒකේ ස්වභාවිකම දුක. දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංඛාර දුක්ඛය කියන මේ හටගන්න තැන් තියෙනවා. ඒක තැනට ඔබින විදිහට හටගන්න තැන්. විසාකා කියන්නේ විසාක සිටුතුමයි ධම්මදින්නා තෙරින්හන්සේ අතර ඇතිවන සාකච්ඡාවකදී දුක හටගන්න ස්ථාන ගැන අහනවා. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව ආදී වන්නාව තැන කොතෙන්දද හටගන්නේ? දුක හටගන්නේ කොතෙන්දද කියන එක. ඒතර පෙන්නා තියෙනවා දුක් වේදනාව එනකොට දුකයි. සැප වේදනාව ගෙවෙනකොට දුකයි. ලෝක සත්‍යය විද්‍යාවෙන් බෑපු නිගමනයේ පරිදි සිද්ධ වෙන දෙයක්. ලෝක සම්බල දුක ගොඩනැගෙන හැටි. දුක් වේදනාව එනකොටම දුක් දීගෙන පටන් ගත්තා. එනම් බොලේ ඉඳලා අගට යන කම්ම මරණාසන්න මොහොත එන කම්ම ඒක දුකෙන්ම තමයි ගෙවිලා ගියේ. අපි හනවාද දුක් වේදනාවේ උපත දුකද? දුකයි. දුක් වේදනාව මරණේ ළඟට එන කම්ම මොකද්ද වුනේ? ඒත් දුකමයි. ගෙවිලා ගියාට පස්සේ දුකයි කියන එක නෙමෙයි අතර පෙන්නන්නේ. යමත් තුල දුක සම්බන්ධ වුණාද, ගොඩ නැගුණාද? ඒ තුල අන්තිමට බලනවා හරේ. ගෙවුණට පස්සේ ගෙවෙන එක දුකයි කියලා ගන්න කතාවක් තියෙනවා. යමක් තිබිලා ගෙවුණාම දුකයි කියලා. ගෙවුණාම යමක් තියලා දුකයි කියලා දැනගත්තා නම් ඔහු සසලට ආසා කරනවානේ. ප්‍රියමනාප දෙයක් තිබිලා ගෙවුණාම දුකයි කියලා ගත්තාම ඒක තමයි අවිද්‍යාවේ නිගමනයේ ඉන්න ප්‍රියමනාප දෙය හොඳයි කියලා. ඒ නිසා මේක ගෙවුණාම ඔහුට දුකයි. අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත ක්‍රමවේදය හැටි. ප්‍රියමනාප දෙය ගෙවෙනකොට දුකයි. අපි යන රහතන් වහන්සේ ප්‍රියමනාප දෙයක් හම්බුනහම ගෙවෙනට මොකද වෙන්නේ කියලා. රහතන් වහන්සේ මේක නෑ. අවිද්‍යාවෙන් ගත්තා කියලා මේ ලෝකේ ප්‍රියමනාප දෙයක් තියෙනවා කියන ප්‍රශ්නේ තියෙනවා. අප්‍රියමනාප දෙයක් ආවා කියලා එනවා. එකක්. එයා දන්නවා යමක් අප්‍රියමනාප වශයෙන් ආවා නම් ඉල්ල කරලා. ඒ කොහෙන්ද එන්නේ? ඒක විපාකයක්. දැන් මේ විපාකස්කන්ධයක් එනකොට සැප වශයෙන් එන එකක් තියෙනවා, සුඛාස්වාද වශයෙන් පිනක ඵලයක් වශයෙන්. දුක් වේදනාවක් එනවා. පාපයක ඵලයක් වශයෙන්. ඔය දෙක ඇදලා ඉන්නේ එහෙමයි. විපාක වශයෙන් ආවන වේදනාවක් ඒකට මුල තියෙන්නේ සංඛාරයත් එහෙම දෙන. කර්මයයි විපාකයයි කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කර්මයේ ගොඩනගෙනවත්. ගොඩනගමු කර්මයේ විපාකේන අවස්ථාව. විපාකේන අවස්ථාව පරිත්‍ය සම්පන්නව ගොඩනගෙන හැටි. සකස් වෙන ක්‍රමයක් තියෙනවා. ඊ අවස්ථාව ජාතිපත්ත්‍ය ජරා මරණං කීතේන නවතිනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවන්ති වෙන්නේ ඒ විපාක අවස්ථාවක් ගොඩනැගුණොත්. ගොඩනැගිච්ච නිසා කොතනින් හරි එක එනවා. ඒක පටන් ගත්ත සැනින් ඒක මැදි ඒක වගින් ජරා මරණ ශෝක පරිදේව උපායාස කියන එක හරියට තියෙන ක්‍රමයි. දැන් නරක දෙයක් පරිහරණය කළොත් කොතනින්ද දුක ආවේ කියලා අපි හොයනවා බලනවා. එතන පේන අපි නරක දෙයක් පරිහරණය කරගෙන ගියා නම් පටන් ගන්නේ බලන් දුක එනවා නම් යම් කිසි දෙයක එහෙම දුක් විපාකයක් ආරම්භ වෙනවා. අන්න ආරම්භ වෙනදායි පරිත්‍ය සමපා චක්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඒ දුක විඳවන්න. දැන් ඒ දුක විඳවන්න ඇති වෙන ක්‍රමවේදී. දැන් යම් කිසි කෙනෙකුට දුකක් ඇති වුනහම මේ පරිත්‍ය සමපා දින අනුබද්ධ ආධාරක ක්‍රමයක්. පරිත්‍ය සමපාද එහෙකින් ගිහිලා සම්පූර්ණ නවතින්නේ නැහැ සියල්ල. දැන් දුක් වේදනාවක් අපිට මතුවලා එනවනම් ඒක එක්තරා විසින් මේ අද්භවයේ හෝ ඊට අද්භව ඊහා අද්භවක හෝ යම් කිසි කරපු දෙයක කර්ම විපාකයක්. ඒ විපාක චිත්තයෙන් ආරම්භ වෙන්නේ. එහෙනම් විපාක චිත්තයේ හේතුකාරක වෙන එකක් කර්ම වේගෙන් ඇහැට රූපයක්, කන්ට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක් ආදී වශයෙන් ලබා දෙනවා. ඔය පංචේන්ද්‍රියට අරමුණක් එනවා. ඒ පංචේන්ද්‍රියට අරමුණ ගුණ ගැසෙවි මොකෙන්ද? තමන් කරපු කර්මයේ විපාකයක් වශයෙන්. අන්න එහෙම අරමුණ එනකොට අපි කරපු කර්ම විපාකේ පාප විපාකයක් නා අනිෂ්ඨ අප්‍රිය අරමුණක් මෙන ගැසෙනවා. කර්ම වේගයෙන් එන්නේ එහෙමයි. අන්න ඒක පෙන්න පරිච්ඡමපාද ක්‍රියා සිද්ධාන්තයක් තියෙනවා. දැන් මේ අහන්නේ දුක දෙන දෙයක් උපන්නෝ. ඒකේ අවසානයේ දුක වෙන්නේ කොහොමද? දැන් අපි ඔය තමයි දැන් විග්‍රහ කරලා බලන්න ඕනේ. ඔය කොහොමද ධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. යස්මින් සමයේ දැන් උතන තියෙන්නේ දුක් වේදනාවක් ඇති කරන එකක් නේ, දුක්ඛ කායික වේදනාව කටගන්න එක. ඒක තියෙන්නේ ඒකට ගැළපෙන දුක්ඛ වේදනාවක් ඇති කරන විපාකයක් කියන දුක් විපාකයක්. එතකොට ඒක වෙනවා යම් මොහතක රූපාරම්මන සද්දාරම්මන ආදී වශයෙන් ගන්න ඒ ආරම්මනේ ඉස්සෙල්ලා ගන්න. ඒකේ ඉන්න හිතක් තියෙනවා. දැන් ලෝභ දේශ මොහ කියන හිත කියන්නේ සංඛාර ගොඩනැගිලා එන හිත. ඒකේ තියෙනවා තව අව්‍යාකෘත සම්පාදේ කියලා එකක්. යම් කිසි කර්මයක් සිද්ධ කරලා ඒක විපාක බවට ආවට පස්සේ අන්න විපාක මූලිකව නැගින හැටි පෙන්වනවා. ඒ නැගිලා එන ක්‍රමයක් තියෙනවා. යම් මොහතක අර විපාක අවස්ථාව මුල් වෙලා හිටන් නැගිලා ආවනම් ඇහැට රූපයක් හෝ ශබ්දයක් ගන්ධයක් රසයක් හෝ ඇහැට රූපයක් කන්ට ශබ්දයක් නාසයට ගන්ධයක් විපාක වශයෙන් ආවනම් කොයි මොහතක හරි අනිෂ්ඨ අප්‍රිය දෙයක් ආවනම් ඒ මොහොතේ ඇති වෙන දෙයක් තියෙනවා. අපි ඒක දුක් වේදනාවක් ඇතින දෝමනසයට වැටෙන හිතක් ඉන්නේ. දෝමනසහගතයි. දුක්සාර දුක් වේදනාවෙන් කායික වශයෙන් හෝ දුක් වේදනාවට හේතු වෙනවා. ගොඩනැගෙන දුක් වේදනාව ප්‍රතිපලයේ වශයෙන් අන්න එක හටගන්නේ. අන්න එකට හේතු වෙනවා විපාක සංඛාරය. විපාක ක්‍රියාවලිය කියනවා. ඒ විපාක ක්‍රියාවලිය තමයි අර උපදින්නේ. අන්නේ විපදිනකොට ඒකේ වෙනා දින අවිද්‍යාපත්‍ය කියන එකෙන් නෙමෙයි. අර විපාක වශයෙන් ප්‍රත්‍ය වේලා ඒ අනුව සංඛාරයක් ගොඩනැගෙන අර ඇහැට රූපය අරමුණු වේ නිසා ගොඩනැගෙන ක්‍රමවේදය. චක්කුංච පරිච්ඡ රූපේ චුප්පදී චක්කු විඥාන. ඒක පටන් ගන්න එහෙම ක්‍රමයකින්. තින්නම් සංගති පස්සෝ. අනේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන්නේ මෙන්න මේ තුනේ ගැළපීලා එනකොට එකින් එක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ගොඩනැගිලා නැගෙනවා ස්පර්ශය. අන්නේ ගෙන්නු නැගෙන ස්පර්ශය මොනවාද? අනිෂ්ඨ අක්‍රීය ස්පර්ශයක් වෙනවා. පසපත්‍ය වේදනා අන පරිච්ඡමපාද බැස දෙන ඒ ස්පර්ශය නිසා වේදනාවක් වෙනවා. ඒ වේදනාව දුක වේදනාව. අන වේදනාපත්‍ය පටිගා. ඒ කියන්නේ පටිගයක් නැගෙනවා. හිතට කරදර නම් දුක එනවා නම් අමනාප ගතියක් එනවා නම් ඒකෙන් ඇති වෙන දුක් දොම්ලස් වේදනාව. පටිගපත්‍ය අදිමොක්ක ඒක මුදුන්පත් වෙනවා. අදිමොක්ක පත්‍ය බව දුක් බවටපත් වෙනවා. බාපත්‍යා ජාති දුක් ජාතියක් උපන්න උපදින රාවි ඇ ජරාවලනයට පත්වනේ මොකක්ද? දුකක්මයි දුක් විඳපු එකක්මයි ජරාවන පල්ලියට පත්වනේ. අවසානයේ දක්වා මොකද ප්‍රතිපලී? දුක විභාගයේ දුකෙන් විඳා. දැන් දුකෙන් ඉහළ මොකද ඉතුරුනේදී? ඊට පස්සේ ඒකත් කියනවා. දැන් ඕක බලවත් නම් එහෙම ආපු එක අර පංචද්වාරයට ආපු වේදනාවෙන් නවතින්නේ නැහැ. අනුබද්ධ ආධාරක චිත්ත වීතියක් නැගෙනවා. නැගිලෙවිලා මානසික වේදනාව විඳිනවා අනිසරි. අනේ මට වෙච්ච දෙයක්. මොනතරම් කරුමයක් කළාද මම මේ අද විඳේ මෙච්චර දුකක්. ආයිත් නම් මට මේ හැදී දන්නේ නැහැ මෙලිදී අනිසරය. මේ ඔළුවක අකම ආය ආවොත් එහෙම. අනේ ඉන්ද්‍රන් එපා. විවිධ අදහස් ගන්නවා. මටමයි මේක වෙන්නේ. අර ගෑණි මට බැන බැන ඉන්නවා. ඒක ඉහෙන ගහන්නේ නැහැ. ඒක මොකුත් අපූර්ව උඩ බැන බැන යනවා. දැවිලා එක්ක එහෙම කියේ. අනුන්ට වාලා උන්ට හොඳ වෙලා තියෙනවා. මට තමයි නරක වෙලා තියෙනවා. මටමයි මේ ඔක්කොම කතරදද? අනුන්ට හොඳයි දෙවිනවා එතනත්. අර ගත අරමුණම අල්ලගෙන අනිසරේ එයා විපාකයෙන් කර්ම සම්භවයක් කරනවා. අන්න එතෙන්දිත් මොකද කරන්නේ? මනෝද්වාරා වජ්ජන කියලා අර චිත වීතියක් ඒකෙම ඇදලා ගන්නවා. අර මේක අරමුණු කරගෙන අර දුක අරමුණු කරගෙන විවිධාකාරයෙන් දාහය සහගත දුෂ්ට සහගත හිත් වේලියු නගනවා. එක්ක ඒක දැනගෙන හිටියනම් අනේ මට මේ ආපු දුක හතරේකටවත් වෙන්නේ නෑ. ඒ යහපත් වැතල් නගර. හැබැයි මතක් වෙනකොට හරි වෙහෙසක්. මං විඳ දුක මට මැඟ හිරි වැටෙනවා. ඉතින් විඳ දුකක් මතක් වෙවි තව තවත් එනවා නම් ඒකත් අසහනයක්. ඉතින් මේ වගේ දුකක් විඳලා හිටන් කායික දුක මානසික දුකටපත් වෙනවා. මානසික දුකක් වදින්න තුක විඳගෙන යනවා. ඉතින් ඒ වගේ සෝතඤ්ඤ පටිච්ච සද්දේසු පටි සෝත විඥාන. සෝත විඥානය පහළන විපාක වශයෙන් දුක් වේදනාවක් වෙන්න හේතුවක් නම් ගොඩ නැගුණි. දුකට හේතු වෙන කාර්යයන් තමයි කියන ඉන්ද්‍රමානී වෙන්නේ. මේ විඥානපත්‍ය අකු විඥාන විඥානපත්‍ය නාම රූපන් නාම රූපපත්‍ය සලායතන අර්ගමීට මේනවා. සලායතනපත්‍ය පස්සු දුක ස්පර්ශය පසපත්‍ය වේදනා ඒකෙන් දුක වේදනාව හටගන්නේ. තණ්හාවට වැටෙන්නේ නැහැ ඒක. අවිද්‍යා සහගතව හිටියනම් වේදනාපත්‍ය පටිගා ගැටෙන පැත්තට වැටෙනවා. වැටලා ඒක විපාක වේදනාවක් වශයෙන් එහෙම විදිනවා. ඒක මුදුන්පත් වෙනවා. ඔය ආකාරයෙන් යන ක්‍රමයක් තියෙනවා. ඉතින් කොයි ක්‍රමෙන් ගියා හරි ජරා මරණයේ සියලුම සියල්ල සියලු ජරා මරණ දුක දැකුවෝ. දුක්ඛිත ජරා මරණ දුකට වැටෙන්නේ නැහැ. දුකේ ජරා මරණේ සැනසිල්ල කරා යන දෙන්න එනවා. නව සියලු ජරා මරණ දුකයි කියන එක නෙමෙයි වෙන්නේ. යමක් ප්‍රියමනාප නම් ලෝක සත්‍යය ප්‍රියමනාපයෙන් බැඳෙන යමක් ඇද්ද? අන්නේවැ ජරා මරණේ තමයි දුක. ඒක තමයි පැවිදියා විසින් ඉතල සිහි කරන්න කිව්වේ. අපේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති ආදි වශයෙන් කියලා යමක් ප්‍රිය නම් මනාප නම් ඒවා මේ නොයෙක් නොයෙක් වෙනස් වීමටපත් වෙනවා විනාශයටපත් වෙනවා කියලා. ඒවැය ගන්න හරියක් නැහැ කියලා මේකයි ධර්මානුකූලව බලන්න කියලා පින්නේ. අප්‍රිය අමනාපය ඇවිදිලා විනාශයට යන්නේ. අපි විඳ දුක් වේදනා විපාකය. ඒකේ බැලුවොත් කර්මය ඊට ඉස්සෙල්ලා කරපු එක. විපාක දිනොට විපාක වශයෙන් ආවා. ඉතින් කර්මයක් කරපුවාම ඇතිවෙනා ප්‍රතිඵලයේ ජරා මරණයටපත් වෙන එකක් සිද්ධ වෙනවා. මොකද කර්මයට අනුකූලව එන එක. කර්මයේ පාප කර්මයක් නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසිරපත් වීමේ හේතු වෙන්නේ. පටන් ගත්ත තැන් පටන් දුක්ඛ දෝමනස පායාස සම්භවන්තී කියන දේනවා. කර්මයේ පුණ්‍ය කර්මයක් නම් අවසානයේදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් අහු වෙනවා. ওই දෙකෙන් කොතනින් හරි ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් ගොදුරු වෙනවා ওই දෙකෙන්. ඒකයි ඒ ස්වභාවය. මේ පටිච්චසමුප්පා චක්‍රය යන්නේ මුල ඉඳලා පටන් ගෙන අග යනකන් යන ක්‍රමයක් තියෙනවා. මැදින් පටන් ගෙන ඉඳන් යම් හේතුකින් මැදින් පටන් ගෙන අවසානකන් යන ක්‍රමයක් තියෙනවා. අග හරියම පටන් ගෙන යන ක්‍රමයක් තියෙනවා. අරමුණු වෙච්ච කාරණිය අනුව එතන පටන් ගන්නවා. සෑම එකක්ම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන දේ පටන් ගන්නේ නැහැ. ඒ ක්‍රම කීපයකට පටන් ගන්න. දැන් යම් කිසි දෙයකට එකදෙනකින් අර ගන්නවා. අරමුණා දැන් කාම තණ්හාව හටගත්තොත් මොකද වෙන්නේ? තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. එතෙන් දැන් යන චක්‍රය. මේ නාම රූප පද්ධතිය ගැනගත් නාම රූපයන් ඇලුම් කරොත් මොකද වෙන්නේ? නාම රූපයන් පත්‍ය සලායතන සලායතනපත්‍ය පස්ව පසපත්‍ය වේදින චක්‍රයට වැටලා ඉරවුම යනවා එතනින්. ඇත්ත තේරුම් ගන්න බැරි අවිද්‍යාව ආරම්භ කරපු අරමුණ කාවොත් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය අවිඥාන ඒ ආදි වශයෙන් යනවා. යම්කිසි ආකාරයෙන් අපි සංඛාර ආපු දෙන ඉඳන් පටන් ගත්තොත් මේ මොන සංඛාරයක්ද? මේක පුඤ්ඤාපි සංඛාරයක්, ඒක අපුඤ්ඤාපි සංඛාරයක්, මේ කාලන්දියපි සංඛාරයක්. ඒකෙන් මොකද වෙන්නේ? සංඛාරයේ ඒක ඇලුම් කරොත් සංඛාරපත්‍ය අවිඥාන විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන් චක්‍රය හැදෙනවා. ඒතර අපිට ඇති වෙන යම්කිසි හිතක් හට ගන්නවා. ඒ හිත කොහොමද පරිත්‍යාගපාද වෙටින්නේ? විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන එතන යනවා ඒ බලන්නේ අවසානයේ දක්වා. ඉතින් අසකන දිවනාසී ශරීරයේ යමක ආයතන කළොත් මොකද වෙන්නේ? ආයතන වෙනවා. එතන කොහොමද වෙන්නේ? සලායතන පත්‍ය පස්ව පස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා වලට යනවා. යම් ජාතියක් හොඳයි කියලා මොකක්ද මොකද වෙන්නේ? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක දෝන උපාස සම්පතිය එතන යනවා පොඩ්ඩේ. ඔය පරිච්ඡේදපාච චක්‍ර හැම එකක්ම අවිද්‍යාවෙන් ආරම්භ වෙනව නෙමෙයි. හැබැයි ඕකේ පටන් ගන්න තැන් තියෙනවා. මුලින් පටන් ගන්න ගෙවිල යනවා. මැදින් පටන් ගන්න ගෙවිල යනවා. අගින් පටන් ගන්න ගෙවිල යනවා. අපි කොතනින් හරි හිත අල්ලමු දෙනි ඕක වෙන්නේ. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා. සංඛාරපත්‍යාපි අවිද්‍යා. සංඛාරපත්‍යෙන්ද අවිද්‍යාවේ කියලා. එහෙම වුණොත් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා. සංඛාර මුල් කරගෙන පරිච්ඡම්පාද ගොඩ නැගෙන ක්‍රමයක් තියෙනවා. සංඛාරපත්‍ය විඥාන. සංඛාරපත්‍යෙන් විඥානෙවි. විඥානපත්‍ය අපි සංඛාරා කියලා තියෙනවා. විඥානපත්‍ය අවිද්‍යා කියලා ක්‍රමයක් තියෙනවා. අවිද්‍යා සහගතව හටගත්තාම මේ විඥානෙ කෙරෙහි චන්දරාගයක් ඇති වෙනවනම්. මේ චන්දරාගය අවිද්‍යාවයි සම්බන්ධ වෙනවා. සම්බන්ධය ඒකෙම පරිච්ඡම්පාද චක්‍රයක් පටන් ගෙන යනවා. විඥාන අරමුණු කරගෙන නාම රූප අරමුණු කරගෙන සලආයතන අරමුණු කරගෙන ස්පර්ශ අරමුණු කරගෙන වේදනා අරමුණු කරගෙන තණ්හා අරමුණු කරගෙන උපාදාන අරමුණු කරගෙන භව අරමුණු කරගෙන ජාති අරමුණු කරගෙන මේ හැම එකකින්ම පටන් ගන්නවා පරිච්ඡම්පාද චක්‍ර. ඒ අරමුණ අවිද්‍යා සහගතව ගත්තොත් ඕකෙන් චක්‍රයක් හැදෙනවා. කොතනින් හරි පටන් ගන්න පුළුවන්. එහෙමයි චක්‍රය යන්නේ. සමහරලාට දුක් වේදනාවක් ආවොත් අවිද්‍යා සහගත පුද්ගලයාට ඒ වේදනා මුල් කරගෙන හොට පලං ගන්නවා. ඒක ආරවුණේ ආධාර වෙනවා. මේක මට නිකන් නෙමෙයි හැදුනේ. අහවල් එක කරපු හෝ නියම නිසා තමයි මට මේක විඳින සිද්ධ වුනේ. ඔකට හේන හත ගහන්න ඕනම කරපු අපරාධින පලං ගන්න කොතින්ද ආරවුණේ. ආපු වේදනා මුල් කරගෙන මේ වේදනාවේ දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටියෙන් ගැටිලා පටන් ගත්තා. ඒක ගැළවෙන විදිහ චක්‍රය. ඒ කියන්නේ පරිච්ඡමපාද ගොඩ නැගෙන හේතු වෙච්ච එක. තණ්හා මුල් කරගෙන ඉන්නවා. බොහොම ආසාවෙන් මොකට හිත බැඳගෙන ඉන්නවා. ඕකට පහරක් වදිනවා. වැසගා මොකද ඉන්නේ? අන්න තණ්හා මුල් කරගෙන. මං කොච්චර ආසාවෙන්ද මේක රැකගෙන හිටියේ. අවිද්‍යාව නිවෙන්න බැස්සා. මේකට කරපු අපරාධි කවුද මේ කරලා විදලා දැන්නේ? ඉතින් පටන් ගන්නවා එතෙන්දා. පටන් ගත්තාම තණ්හා මුල් කරගෙන අවිද්‍යාව ගොඩ නැගිලා පටන් ගන්නවා චක්‍රය. ඒ තව ක්‍රමයක්. මේ අවිද්‍යාව මේ මහා සාගරයට බැස්සා වගේ මේ පරිච්ඡමපාද විග්‍රහය. ඉතින් උපාදාන කරගත් එකක් තියෙනවා. මහා දැඩිය බැඳිලා ඉන්න එකක් තියෙනවා. බොහෝ ප්‍රියමනාපයි. ඒකට වංගිසි ප්‍රශ්නයක් වුණා. කැඩනොත් බිඳනොත් විනාශ වෙන මොනවා හරි හොළු වලන් ගියොත් මොකද වෙන්නේ? අර උපාදානයේ මූල් කරගෙන. ඒකෙන් ගොඩ නැගෙනවා කරපු අපරාධයක හැටි. මොනතරම් අපරාධයක්ද කියලා මං කොච්චර ආසාවෙන්ද මේක රැකගෙන හිටියේ. එතනින් පටන් ගෙන චක්‍රයක් නැගිනවා. ඉතින් මොකද වෙන්නේ? ඒක මොකද හොඳ? හොඳ හින්දානේ මං තියාගෙන මට ඕන හින්දානේ. මම වගේ කරගත්තේ මොකෙන්ද? අවිද්‍යාව මූල් කරගෙන. බැම් වැඩ පිළිවෙලින් දැන් ඒකට මුල් කරගෙන ඒකට විරුද්ධ තමන්ට කර පැලෙන විරුද්ධව නැගෙන චිත්ත වීති පහල කරනවා. චිත්ත වීගි පහල කරන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා. ඒකට මන්දයන් මොකද කරන්න ඕනේ? ඕනේ යන්න ඕනේ කියලා දෙයයන්ට කියලා යදින්න. මම මෙච්චර ආසාවෙන් තියාගත්ත දේ කවුරු හරි හොරකම් කරන්න ගිහිලා කල්ලා දාලා එක්කෝ මොකක් හරි කරලා ඕකට නම් හොදක් වෙලා තියන්නේ නැහැ මම. දැන් පටන් ගත්තා මොකද පටන් ගත්තේ? අවිද්‍යාවෙන් වැඩ පිළිවෙලා. දැන් වැඩ පිළිවෙල මොකද මුල්ලුනේ? තමා උපාදාන කරපු විදිහට පහළ වෙදිලා. අන්නේගේ ස්වභාවය. දෙය ඔය විදිහට එකිනෙකට සමා යන තැන් තියෙනවා. සංඛාර මුල් කරගෙන, විඥාන මුල් කරගෙන. ඔව් මං කරන එක තමයි තොවිල ඔක්කොම වෙන්නේ. මොකද්ද? කාය සංඛාරයක් මුල් කරගත්තාම ඒකට පහළ වදිනවා. ඔහොම යන්න එපා බං. ඔහොම හැසිරෙන්න එපා. ඔහොම මොකද දාංගලී? ඔව් මගේ දාංගලී තමයි ඔක්කොම වෙන්නේ. හිටපිය හොඳ වැඩ කරන්න ඕන අවහා. ඒවත් අදහස් ගන්න පුළුවන්. ඒ කාය සංඛාරයකට විරුද්ධ දේ ආවම ඒක මුල් කරගෙන අවිද්‍යාවෙන් වැඩ පිළකට ගන්න. ඒකත් අවිද්‍යාපත්‍ය සංඛාරවල මුලක් වෙනවා. ඉතින් මේකේ වෙනවා සංඛාරපත්‍ය අවිද්‍යාව, විඥානපත්‍ය අවිද්‍යාව, නාම රූපපත්‍ය අවිද්‍යාව, සලආයතනපත්‍ය අවිද්‍යාව, පසපත්‍ය අවිද්‍යාව, වේදනාපත්‍ය අවිද්‍යාව මෙහෙම චක්‍රයක් තියෙනවා. මේවා කියලා කිව්ව කෙලවරක් නැහැ. මේ චක්‍ර මේ තරම් මේ පටිච්චසමුප්පාද චක්‍ර හදගන්න ක්‍රමවේද මූලත්තා. මුල් උපත් හැදෙන හැටි ඔය සමෙහි කරම කොතන ගියා? මූලික අවිද්‍යා තෘෂ්ණාකින් දෙකේ බැඳීමක් සම්බන්ධයි. ඒකට හේතුකාරක වෙන්නේ ඒක ගොඩනැගෙන හේතුකාරක වන්නා වූ යම්කිසි කාරණයක් තියෙනවනම්. එක්කෝ සංඛාර තුළ, විඥාන තුළ, නාම රූප තුළ, සලආයතන මුල් කරගෙන, ස්පර්ශ මුල් කරගෙන ඔය ආදි වශයෙන් ඔය කෝකාරී කාරණයක් මුල් කරගෙන නැගින්න පුළුවන්. අවිද්‍යාව දුරුකොල කෝකෙන් නැගින්නෙත් නැහැ. එතකොට චක්‍රේ කෙලවර වෙනවා, නිරෝධ වෙනවා. ඊයක තමයි වෙන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් මේ කෝකෙන් හරි දුකක් ගොඩ නැගෙනවා. එතන තමන් අකමැති දෙයක් තිබිලා ඒක නැති වෙලා ගියොත් යන්තම් ඇති සාහනියක් ලැබුවා. දැන් මොකෙන්ද සාහනිය ලැබුණේ? මෙන්න මේ වේතරන් තමයි ඔළුවේ කැක්කම හොදවුනේ. දැන් පුදුයා මසුරෙක් නා කාටවත් කියන්න හොඳ නැහැ මේ වේ. ඒක මට ඉඩක් හැදෙනොත් ඉඩක් ඉඩ ගන්න කරන්න හංගලා තියා ගන්න ඕනේ. ඕක කියන්නේ කියොත් අනික් වෙන හොඳ කරගන්න ඕනේ. අසත්පුරුෂ විදියට හිතලා එකක් මුල් වෙනවා. එහෙනම් තමන්ට තිබ්බ දුක් කරදරේ ගෙවුනහම ඒක අරමුණු කරගෙන ඒ බුද්ධිය විවිධ ගතියලින් එනවා. මසුරෙක් නම් ඒකට හේතු වෙච්ච කාරණේ හංගා ගන්නවා මාසුළු ක්‍රමයට. යම්කිසි විවිධාකාර ක්‍රම තියෙනවා. අවක අසත්පුරුෂය මට කැමති මගේ හතුරෙකුට අහුනෝ. ඌත් හොඳ කරගන්නවනේ. දෙන්න හොඳ නෑ කාටවත්. උන්ට අහුවේ නැහින්ද. තව පැත්තෙන් නැඹුරු වුණා. නරක පැත්තෙන් නැඹුරු වෙන හැටි මුල් කරගෙන. ඒ දුක සුව කරගත්තෝ. එයා කරුණාවන්ත යහපත් කෙනෙක් නම් ගුණධර්ම පැත්තෙක් කෙනා. මේක අනික් අයටත් දෙන්න ඕනේ. මං විඳ වේදනාවට අනික් අයත් කොච්චර අමාරු වෙද්දී විඳින්නේ. මං ලැබු සැනසීම අනික් අයත් ලබා ගන්නවා නෙමෙයි බෙත දුන්නෝ. ඒක කියා දෙන්න ඕනේ. කරුණා මෛත්‍රී හිතකින් පින් පැත්තට එකක් ලැබෙනවා. ඒත් පුණ්‍යාවි සංකාරය ඇති කරන්න ආව සංකාරය ගොඩනගාගෙන පරිචම්පා චක්‍රියක් එකකින් ක්‍රියාත්මක වෙනවා. කොයි චක්‍රියක් ක්‍රියාත්මක කළත් ඒකේ අවසානයට ගියාම අපි කැමැතිසේ පවත්තන්න බැරි තත්ත්වයේ උදා වෙනවා. එතකොට අපිට ගැටුමක් එනවා. අන්නේ ගැටුමක් කෙනෙක්ගෙන් පටන් ගන්නවා. අර සංඛාර දුක්ඛේ. ඒක අපි බලාපොරොත්තු වෙන නැහැ යමක් ඒ ආකාරයෙන් සිද්ධ නොවි වෙනස් ආකාරයෙන් සිද්ධ වෙනවා. එතන විපරිණාම දුක්ඛයක් එනවා. එතන ඒකෙම හිමි යම් කිසි දුක්ඛයෙන්ම සම්පූර්ණ වෙච්ච එකක් තියෙනවා සම්පින්න වෙලා හැදිච්ච එක. ඒක දුක්ඛ දුක්ඛයට වැදෙනවා. ඒ නිසා යම් කෙනෙක් යම් දුක් වේදනාවක් වින්දොත් ඒක දුක්ඛ දුක්ඛේ තමයි. ඒකේ අමුතුවෙන් දුක නැති දැන් හොයන දෙයක් නැහැ. හටගත තැන්පටම අසහනකාරී දුක්ඛස්කන්ධය යුක්තයි. එින් දුක දුක්ඛේ පරිත්‍ථාපාදය හන්න කියොත් පරිත්‍ථාපාදය අවස්තේනේ කොතනින් හරි දුක ගොල් නැගී ඉතන බලා ගන්න. ඒක දුකම නම් ඒ දුකට හේතුකාරකේ උතන බැලුවොත් අන්න එතනින් දකිනවා. දුක් වේදනාවක් හටගන්නකොට මේක අපිට දුක කියලා දුන්නා. මේ දුක කුමක් නිසාද? ස්පර්ශයක් නිසායි. දුකට හේතු වෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් එනවා. අන්න මූලස්ථානේ අල්ලගත්ත. සැපට හේතු වෙන ස්පර්ශයක් නිසා සැප වේදනාවක් එන්නේ. දුකට හේතු වෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් එන්නේ. යම් කිසි දුක් වේදනාවක් ආව නම් ඒක මැද ඉඳන් මේ බලාගෙන යන්නේ. එහෙනම් දුක් වේදනාවට හේතුව මොකද්ද? දුක් සහගත ස්පර්ශය. දුක් සහගත ස්පර්ශයේ හේතුව මොකද්ද? ඒකේ ගෝචර වෙච්ච සලආයතනය. ඒ සලආයතනයේ හේතුව මොකද්ද? ඒකේ ගෝචර වෙච්ච නාම රූපය. ඒ නාම රූපයේ හේතුව මොකද්ද? ඒක ගොඩනැගී හටගත විඥානය. විඥානයේ හේතුව මොකද්ද? ඒකේ හේතුකාරක වෙච්ච සංඛාරය. සංඛාරයේ හේතුව මොකද්ද? ඒකේ ගෝචර වෙච්ච අවිද්‍යාව. ඔන්න ඔතින් දෙලකයි යනවා චක්‍රේ. දැන් අපි හන දුක කියන එක මතුවනහම ඕකේ පරිත්‍ථාමවාදී මොකද්ද කියන්නේ? දැන් දුක මතුවනහම පරිත්‍ථාමවාදී වෙන්නේ ඔය ක්‍රමෙට. දුක කොහොමද ආවි? වේදනාව කොටි. මොකද වේදනාව මොකද්ද? දුක් වේදනාව. වේදනාවේ මුල මොකද්ද? පරිත්‍ථාමපන්න පසවත්‍ය වේදනාව. එහෙනම් මේ දුක ගොල් නැගෙන ස්පර්ශයක් නිසා. දැන් මේ මැද ඉඳන් අහගෙන ගියාම ආය අවිද්‍යාපත්තෙන් උතන එක නෙමෙයි මේ අහන්නේ. දැන් ඒකත් එහෙම ප්‍රමිතු විග්‍රහ කළ හැකියි. වේදනාවක් ආපුවා වේදනාව දුකක් වෙන්නේ කොහොමද හැදුනේ කියලා අහනවා. ඔය මැද කැලලකින් ඇහුවේ ඔය. ඒ මැද කැලල විසඳන්න යන්න ඕනේ. ඒ හටගත වේදනාවට හේතුව මොකද්ද කියලා බලන්න. බලනකොට මුලට යනවා. එතන දකින්න මැද හරියෙන් පටන් ගත්ත කොටසක් ගැන මේ අහන්නේ. දුක වේදනාව. එන වේදනාව ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශේ අන්න අපි එකින් එකට යනවා. සලආයතන ප්‍රත්‍ය. සලආයතන නාම රූප ප්‍රත්‍ය. නාම රූප විඥාන ප්‍රත්‍ය. විඥාන සංඛාර ප්‍රත්‍ය. සංඛාර අවිද්‍යා ප්‍රත්‍ය. එන අවිද්‍යා ප්‍රත්‍ය කියලා හටගත්ත වෙලකින් ගෙනිච්ච සංඛාරයක් ඒකින් හටගත්ත විඥාන ඒකින් හටගත්ත නාම රූප ඒකින් හටගත්ත සලආයතන ඒකින් හටගත්ත ස්පර්ශේ නිසා ඒ ස්පර්ශේ මුල් හටගත්ත වේදනාව මේ දුක් වේදනාව මේ දැන් දෙන්නේ. එදා මොකද වෙන්නේ? අනේ වේදනාවට අනුකූලව ගන්න ප්‍රතිචාරය බලන්න. මේ දුක් වේදනාව නිසා මොකද්ද වෙන්නේ? මේකට අපි ප්‍රිය නැහැ. අප්‍රියයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් මිදෙන්න. ඒ දුකෙන් මිදිරා හිටන් අවිද්‍යාව සහගතව නම් ආපු ගමන. ඒ ආපු දුකෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ලෝකෙම සැප කැලලක් හොයනවා. ලෝකෙම මේ දුක විඳින්න නැතුව ඉන්න මොකද්ද කරන්න ඕනේ? ඔළුව කැක්කම සුව කරන්නේ වේතාකරන් හරි සුව කරන්නේ ඒකේ සුවයි කියලා ඉඳ බලනවනම් ඔව් ඒ පැත්ත නැඹුරා තමයි වේදනාපත්‍ය තණ්හා කියන වචනේ ගැනීම. ওই තණ්හා කියන වචනේ ගත්තාම ආසාවටයි තණ්හා කියන්නේ කියලා ගත්තොත් මේ පරිත්‍යාපපාදී නියම සෝරන්න බෑ. තණ්හා කියන්නේ තණ්හිහා වෙනවා. මොන තැනද? මොන තැන හරි ලෝකෙටයි තැනක. ඒ තණ්හිහා වුණොත් ඕකරයි තණ්හා කියන්නේ. තණ්හා කියන්නේ මොකක්ද හපුවම ආසාව කියලා එහෙම ගත්තොත් එහෙම වේදනාවෙන් කොහොමද ආසාවක් හටගන්නේ කියලා එකක් කියනවා. වේදනාවක් එනකොට අනේ මම මේකෙන් මිදෙන්න ඕනේ කොහොම හරි කියලා ඒකෙන් මිදීමේ ස්වභාවය මනසට තරම් ඒකේ හාවෙනවා. එතන මොකද දෙන්නේ? ඒක රූප බැඳෙනවා. උපාදාන කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියලා ගත්තොත් අල්ලා ගත්ත හැදලක් නෙමෙයි. යම් තැනකට හා වුණා නම් යම් තැනට ගියා නම් ඒකේ බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ඊළඟට බැඳෙන්නේ. එන අසහනයක බැඳිලා තියෙන්නේ. තව ඒක ලැබුණේ නැහැ නම් ਉਹ අසහනෙටපත් වෙනවා. අසහනකාරී මනසක් ආවොත් මෝහය මුල් කරගත්ත වික්ෂිප්ත හිතකට වැටෙනවා. අන්න ඒකේ යන ක්‍රමී. ඒ ආකාරයෙන් ගිලා ඒ හිත ගොඩනැගෙන පටන් ගන්නවා එහෙම ආදී. උපාදාන වෙලා භව වෙලා යන්නේ ජාති වෙලා පස්සේ ජාති වශයෙන් හටගන්නේ. ඒකට අනුකූල වන්නා වූ උද්දච්ච සම්පූර්ණ හිත. එයාගේ මේ ඒක තියෙනවා උද්දච්ච විචිකිච්ඡාදී වශයෙන් හටගන්න හිත තියෙනවා මොහොහි. ඒකට ගැළපෙන හිතක් හටගන්නවා. එහෙම නැත්නම් අසහනකාරී මානසිකත්වයක් හටගන්නවා. වික්ෂිප්ත බවටපත් වෙනවා. ඉතින් අන්‍ය ආකාරයෙන් කොහෙන් හරි ගිහිලා ජාතිය පහළ කරනවා ඊට අනුකූලව. ඔය පරිත්‍යාගපදන මැදී යන ක්‍රමය. යම් ස්පර්ශයක් ආවොත් ඒක මොකද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙන් කවුරු හරි එකපාර ඇඟ අත ගෑවා. ස්පර්ශයක් දැවුණා. ඒක පරිත්‍යාගපදේ මොකද්ද? ප්‍රශ්නයක් කරන්න පුළුවන්. එතන බලනවා ස්පර්ශයේ මුඛකම ඉදහට ගත්තේ. ඇසකන දිවනාසයේ ශාරීරිය වල කියන්නේ. මේ ආයතනයක පිහිටලා තිබෙන නිසා ස්පර්ශය දැවුණේ. එන ස්පර්ශයේ සලායතනපත් වෙන්නේ සිද්ධ වෙලා තියෙනවා. අත ගාපුවා දැවුණේ ඒකනේ. සරායතනි ඒ අතකාපුහම් වැහිච්ච ආයතනි නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ඒක විඥාන ප්‍රත්‍යය ඒක සංකාර ප්‍රත්‍යය ඒක විද්‍යා ප්‍රත්‍යය කොහෙන් හරි කරගෙන චක්‍රයට වැටිලා ওই චක්‍රයෙන් පැනපු නැති දෙනක් මොන ක්‍රියාවලියකවත් නැහැ කොතෙන් හරි ගැලපිලා එනවා ඉතින් අපි දකින්න පුරුදු දෙනා මේ පරිච්ඡසම්පන්නයි ස්පර්ශයේ පරිච්ඡසම්පන්නයි වේදනා පරිච්ඡසම්පන්නයි එතන ඇසකන ඉඳුලාසී ඒ ඉන්ද්‍රිය ආයතන වෙලා තිනවා ඒත් පරිච්ඡසම්පන්න නාම රූප පද්ධතිය පරිච්ඡසම්පන්නයි පරිච්ඡසම්පන්න නොවන දෙයක් ලෝකේ නැහැ කිව්වේ ඕකයි ඉතින් ඒකේ ඉඳන් අපි දකිනවා ඉතින් මේ තණ්හාවක් ආව නම් හරි උපාදානියක් ආව කියලා දෙන්න ගත්තා නම් හරි මොන જાතියකක් ආවා හරි ඒ දෙන හාවෙන්න හේතුවක් තිබුණා ඒකේ බැඳෙන්න හේතුවක් තියෙනවා ඒකේ උපාදාන දැන් අපි හිතමුකෝ මල කරදරයක් මට උදේ ඉඳන් හැලනකන් නිින්දක් නැහැ වැඩකට යන්නවත් නැහැ මගේ පාඩුවේ වැඩ කරගන්නවත් නැහැ මේ පොඩි එකා ඉස්කෝලේ ගිහලා ඌ රස්සියාදි වගේ හින්නෝ ඉතින් බයේ බෑ මං ඒකයි මේ බලාගෙන ඉන්නේ ඔක්කොම අත්හැරලා දැන් මොකද උපාදානියක් වෙලා තියෙන දරුවා උපාදාන කරගෙන දුකෙන් ඉන්නේ දැන් කැමැතිද සන්තෝෂයෙන් ඉන්නේ සන්තෝෂේ නෙමෙයි විහි ගිනි අර මං ඉන්නේ මොකක් කොහේ ගියාද ගහක් පල්ලේ වැන්නද වතුරේ ගියාද මොකක් වුණාද දැන් ලොකෝ ඉස්කෝලේ ඔක්කොම ඇරලා ගිහිල්ලා ඉවරයි තව ගෙදරාවේ නැහැ මේ පොඩි එකා අයියෝ මට වෙලා තියෙන දෙයක් විහි ගිනි අරගෙන ඉවරයි ඉවරයක් නැහැ ඇඳුමක් ඇඳගෙන ආවද මිහිර වහන් පැනලා දිව්‍ය මේ කාරංචි වෙලා ළමයි කරන් ගිහිලාලු අපේ කතාව ගෙදරාවේ නැ දැන් බලවහ මොකද මේ වෙලා තියෙන්නේ දරුවාගේ හිතේ විච උපාදානේ දැන් ඇහුවා උපාදානේ ප්‍රිය දැහුවොත් එහෙම තණ්හා උපාදාන කියන ප්‍රිය දැහුවොත් අපි මොකද කියන්නේ? ප්‍රිය නෙමෙයි ගිනිගත තණ්හා තියෙනවා. උපාදානක් තියෙනවා. ඔහොම ඒක. ඒකේ ක්‍රියාවලිය මහ 10ක් වෙනවා සමහර ලාවට. තණ්හා උපාදාන. ඉන් ඒක හිතන්නේ ඇලියුම් කරන ප්‍රියමනාපදයක් කියලා ගත්තොත් එහෙම. අපෝ මට නම් මෙහෙම දෙනේ උපදින්නත් ඒවා මෙහෙම දරුවා මතු හම්බෙවිලත් ඒවා කී කියත් ඉන් ඕකට බැන බැනයි ඉන්නවා කෑ ගහ ඉන්නවා. කැමති නෑ. නමුත් උපාදානිය නවත්තන්න බැහැ. ලලුවෙන් හැස කියන එකින් බැඳිලා ඉතින් හොයා බලා ඉන්න කොච්චර හරි අනිත් තණ්හා උපාදාන කියන වචනේදී ගන්නකොට මේ ආශාව කියන වචනේ මුලට දාලා තණ්හාවයි ඉඳ ගියොත් එහෙම ආශා කියලා අපි නෙවෙයි දැන්න ඇත්තින හැඟීමක් තියෙන ලෞකික හැඟීමක් ප්‍රියමනාප සුවසහගත ස්වභාවයක් කියලා ඒ සුවසහගත ස්වභාවයදම නෙමෙයි මේ කියන්නේ මොනවා හරි හේතුවකින් අත්හරින්න බෑ ඒකේ බැඳිලා ඉන්නවා ඉතින් කරන්න දෙයක් නැහැ ඒ ඔක්කොම තණ්හා උපාදාන. ඉතින් ඔය ක්‍රමයට දකින්න ඕනේ හැම එකම සිද්ධ වෙන ක්‍රමවේදී. හැම එකක්ම පටිච්චසමුප්පන්නයි. පටිච්චසමුප්පන්න නොවන කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ ද්‍රව්‍ය වස්තු තින්නේ එහෙමයි. ඒවට හිත බැඳෙනේවත් එහෙමයි. යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තා ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද? මధుර ස්වභාවයක් ඇද්ද? ඒ තණ්හාව එහි උපදිනවා. ඒ බව තිනවා දැන් මේ මොකද්ද කිව්වේ ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන දෙක තෝරා ගන්න ඕන පංචකාම ආස්වාදයේ මధుරයි කොච්චර දුක් විඳින හැටි අත්හරින්න බැරි ප්‍රිය නිසා මහා දුක් විඳිනවා මధుර නැහැ කොල්ල හිතුවක්කාරයි කෙල්ල හිතුවක්කාරයි මොකද දැන් ප්‍රිය වෙලා තියෙන්නේ? මගේ ප්‍රිය බලාපොරොත්තු මధుරදී නෑ. මනස පිනවල දෙයක් නෑ එතන. හැබැයි මගේ කාර්ය කාදරයක් වෙන්න එපා. මං කොහොම හරි දුක් විඳින ඕක බේරා ගන්න ඕනේ. ප්‍රියයි. දරුවා ප්‍රිය නිසා දුක් විඳින එතන ඉන්න. අන්න තණ්හාවට මුලා. ඒ තණ්හාව කියලා කියන ආසාව නෙමෙයි ඒ කිව්වේ සියල්ල ආසාව නෙමෙයි. ආසා කරන දේවල් ඉන්නේ මధుර ලෙස. දුක් විඳිනවා අත්හරින්න බෑ. එතන බැඳිලා. ප්‍රිය නිසා. ප්‍රිය භාවයයි මధుර භාවයයි දෙක. ඔබ තෝරා ගන්න ඕනේ. ඉතින් ඒතන දකින්න අපි හිතා ඉන්නේ මේ ඔක්කොම ආසා කරන දේවල් නෙමෙයි ලෝකේ හැටගන්නේ කියලා. ආසා කරනක නෙමෙයි බැඳීමක් යම් ගේ තියෙනවා අත්හැර ගන්න බැරුව දුක් විඳගෙන හරි එකේ ඉන්නවා. එකක්. ආසාව නිසා ඉන්නවා ඒ තව ඒවා. නැ ප්‍රිය භාවයේ මధుර භාවයේ කිව්වේ ඒකයි. මధుර වෙන්නේ ලෝකේ පංචකාම. මధుර නිසා ඉන්නවා. කොච්චර දුක් විඳත් අත්හැරලා යන්න බැරුව ඇවිලා ඉන්නවා. දැන් මට වෙලා තියෙන කර්මයක් මට මේ දරුව හදා හදා ඉඳ වෙලා තියෙන්නේ මගේ වැඩක් කරගන්නවත් නැහැ. මෙහෙම බැන බැන ඉන්න. ඉතින් ඵලයන්කෝ. ඇයි බලා ඉන්නේ? ඕ මෙච්චර කල් හදවම දෙන කෘතෝපකාරී. මෙච්චර නෑවුවා මෙච්චර කන්න දුන්නා ඇඬුවා ඔක්කොම කරලා ඉතින් සෙදි කැල්ල කරලා මූණ පිහිපි කඳුර පිහිපි ඉන්න මට යන්න කියනවනේ. මුංගෙන් අතලමට යන්න දෙනක් නැන්නේ මම කරදරේ දාලා යන්න විදිහක් නැන්නේ කිය කියනකොට ඵලයන්කෝ ඉතින්. අපිට ඕනේ නැහැ කිව්වොත් මොකද කියන්නේ? යන්න බලාපොරොත්තු වෙන්නේ මේ කිව්වේ ප්‍රියතාවයේ වැඩි. එන දුක ඉවසගන්න බැරුව කයි වරු ගහම මෙහෙම කිව්වා මිසක් යන්න බලා එන කියනවා නෙමෙයි. හටගම අතල යනවා මැරෙනවා. ඒ ඔක්කොම කියන්නේ තමන්ට ආපු දාහි ඉවසගන්න බැරුව නේද දාලා යන්න බැහැ. දැන් ඔය හොම කියන අය ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ඉන්නවා. තමල ස්ත්‍රිය දරුණා පුරුෂයාට. හොඳ කොණු හරි වැගිලා පල යන්න පගේ හැට වෙනද යන්න එපා වල එන්න එපා මේ ගදර හරි එහෙම කියනවා. ඒක පුරුෂයා දරුණා ගෙහම පල පැත්ත බලාතර ඉන්න එපා. අඬනා මුල්ලට ගිහින් අනිත් පැත්තෙන් එනවා. එහෙම කිව්වම ආයි කියන්නේ නැහැ මම යනවා එහෙම කියනවා. යනවා කියනකොට පල කියනවා නම් එහෙම කියන්නේ. අනි යන්න එපා. කිව්වොත් ඒ වැඩේ ඉවරයි ඉතින්. යනවාමයි මැරෙනවාමයි වහ බොනවාමයි කෑ ගහ පලි ගන්නවා. බීපිය වාක වාකුපිය ගිරා දුන්නොත් ඕ මං මට තියෙන හිතේ හැරි තමයි අඬන්න වැත්ත කරනවා ආයි කියන්නේ නැහැ මම යනවා මම භවනවා කිය. අරම ක්‍රමයක් තියෙනවා. ඒ ඔක්කොම මිනිහා කියන්නේ තමන් ප්‍රිය කරන දේක් තියෙනවනම්. ඒක සමහර දුක් සහගත අන්දමින් ප්‍රිය කරන දේක් වෙන දුක එනවා. දුක විඳිනවා. ප්‍රිය නිසා දාලා යන්න වෙයි. ඒ ප්‍රිය භාවයක හැටි. තව එකක් තියෙනවා. දුක එනවා කරදර එනවා. මధుර නිසා දාලා යන්න වෙයි. ආස්වාද තියෙන නිසා. මොන ආස්වාදයක් නැතුව ජීවිතය ගෙන ප්‍රිය නිසා දාලා යන්න වෙයි. ඉවත් වෙන්න වෙයි. ඔය ඉවත් වෙන්න බැරි එක තමයි තණ්හා උපාදාන කියන එකෙන් පෙන්නන්නේ. එහෙනම් තණ්හා උපාදාන කියන අපි හිතා ඉන්නේ ලෝකෙට ආසා කරනවා නැත්නම් ඇලුම් කරනවා. ඇලුම් කරනවා කියන එක අපි තෝරා ගන්න අපි හිතා ඉන්නේ මේ මේක බැඳෙනවා. අර මధుර ස්වභාවය තමයි මේ කියන්නේ කියලා හිතන්නේ. නෑ මధుර නිසා නෙමෙයි ලෝකෙ දුක් කරදර කොච්චර තිබුණත් ලෝකයා ප්‍රිය කරන පැත්තක් තියෙනවා. ඒක දුකසේනවා. නමුත් දාලා යන්න බෑ. අන්නේ ප්‍රිය ස්වභාවය තමයි මේ ලෝකෙ වටිනවා කියන පැත්තක් තියෙනවා. වටිනවයි කියන එක දෙයාකාරයකින් භුක්ති විඳින. මොනවාද වටින්නේ? ප්‍රිය නිසා. ඔබට වටින්නේ මధుර නිසා. ප්‍රම දෙක. මధుර නිසා වටිනා, ප්‍රිය නිසා වටිනා. දැන් පංචකාම ආස්වාදයේ විඳින්න බලාපොරොත්තු වෙන තරුණ කාලයේදී මధుර නිසා වටිනා භාර්යාව සාගුරුසා දෙන්නට දෙන්න. ඊට පස්සේ ඒ කාලේ වැන්නා. දැන් දෙන්නට දෙන වයසයි. දැන් මොකද වැදිරා ඉන්නේ? පංචකාමී නිසා නෙවෙයි ප්‍රිය නිසා ප්‍රියතාවයක් හටගත්තා. දැන් ඒකේ කංශ භාගය හැදිලා නැන ඔත්පල වෙලා පිළිකාවක් හැදිලා ෆෑදවල් නිදි මරමර රකින්න අනේ පව් අයින්සය ගෑනි. හැබැයි මොකටද මේ මధుර භාවයක් විඳින නෙවෙයි වැදගත් ප්‍රියතාවය. ප්‍රියතාවය නිසා දුක් විඳිනවා අතහැරලා යන්න බෑ. එතන මధుරකමට නෙමෙයි හිත බැඳෙන්නේ. සමහරවල් තරුණ කාලේදී එනවා මధుරකමට හිත බැඳෙනවා. ඊට පස්සේ රකින්නේ කාමයේ මුල් කරගෙන. මෙන්න මේ වගේ මේ ප්‍රිය මధుර කියන දෙකේ වෙනස දකින්න ඕනේ. මේ දෙකේම ලෝක සත්‍යය අලුම් කරනවා. තණ්හා උපාදාන කරනවා. ඒතර භවය ඇති වෙනවා. ඒතත් දුක් විඳගෙන හරි ඔය භවය යනවා. ඒතර ජාති හට ගන්නවා ඊට අනුකූලව. ඉතින් ඔය කියන පරිත්‍රාසම්පාදයෙන් අහක් වෙච්ච කිසිම තැනක් ලෝකේ නෑ මොකක් ඇහුවත් පරිත්‍රාසම්පාදයට වැටෙනවා. හැදිච්ච හැටි හැදිලා ක්‍රියාත්මක වෙන හැටි. ඔය අතර කොහේ හරි දින්ද තමයි පරිත්‍රාසම්පාද ගෝචර වෙන්නේ ඒක. ඒකයි කාරණා. දැන් ඇහුවොත් එහෙම අපේ පිරිසක් ගිහිල්ලා එක්තරා ස්වාමීන් වහන්සේලා වගේ අහලා තියෙනවා. ඔහොම විග්‍රහ කරන්න ගියාම පරිත්‍යාග උපාධිය ගැන ළඟ තියෙන ටෙලිෆෝන් එක ඔය ටෙලිෆෝන් එකේ පරිච්ඡේදවාදී කියන්නේ කිව්වා. ආ තමයි යන්නම් එහෙනම් කියලා නැගිටලා නෝ නෑ නෑ ඔබවහන්සේ ඉන්න. ඔබවහන්සේ ඉන්න දින අපි නෑ අපි යන්නම් කියලා කට්ටිය ආවා. දැන් මේක කියන්නේ කොහොම කියන්නද? පරිච්ඡේදවාදී කියන අහසක් පොළවක් දන්නේ කෙනෙක් කොහොමද පරිච්ඡේදවාදී ටෙලිෆෝන් එකේ පරිච්ඡේදවාදී කියන්නේ? ඉතින් මෙන්න මෙහෙම දේවල්. ඉතින් අපි ඔය දකින්න ක්‍රමයක් තියෙනවා. දැන් ටෙලිෆෝන් එක නෑ මේ කියන්නේ හෑන්ඩ් ෆෝන් කියන එක. අපි පාවිච්චි කරනවා. ඕකේ පරිච්ඡේදවාදී කරන්න කියලා පෙන්වන්න කියලා. අපි අහන දැන් මේක මෙතෙන්නේ කොයින්ද? කාගේද මේ අයිතිකාරයේ හිමිකමක් එහෙම තිබුණාද? මෙතෙන්ට කොහොමද මේක ආවේ? ඕක මමයි උතනින් තිබ්බේ. ඇයි තිබ්බේ? මේක මට හරි ප්‍රයෝජනවත් මේ අවශ්‍යගෙන බලපටි බලදහම් ටික දැනගන්න මේක පරිගත කරගන්න පුළුවන් නිසා. දැන් කියනවා ඒ නිසා පාවිච්චි කරන්න. දැන් මේක මගේ දෙයක් කියන හැකියාවෙන් දැන් අරගත්තද නැද්ද කියලා. ඉතින් මට යම් කිසි වටිනාකමක් තියෙන නිසා මම මේක ගත්තා. එහෙනම් මේක මෙතෙන්ට ආවේ තමගේ වස්තුවක් කරගෙන. ඒතර මේක නිර්පාදනය කරන්න හේතුව මොකද්ද? යම් යම් අය තමන්ගේ කියලා ගන්න බලාපොරොත්තු වෙන නිසා. ඒක ප්‍රියමනාපයේ ලෝකයා ගන්න බව දැනගත පුද්ගලෙක් මේක නිර්පාදනය කරනවා. ඕක නිර්පාදනය කරන ගන්න කවුරුවත් නැන්නා. ප්‍රයෝජන ගන්න කවුරුවත් නැන්නා. ඒ වැඩේ ඉන්නවත් කරනවා. එහෙනම් මේක මේක කොහොමද මේ නිර්පාදනය වුනේ? ලෝක සත්‍යයන් මේක පරිහරණය කරනවා. ඉතින් මේ පරිහරණය කරනකොට පරිහරණයේ මුල් වෙලා ඒ ලෝක සත්‍යයන් මේකෙද බැඳිලා ඉන්නවනම් ඒක හරි වටිනා දෙයක් කියලා තමන් කරගන්න බලාපොරොත්තු වෙනවනම් මම කරගන්න මගේ කරගන්න ගොඩට මේකෙද අර කියන තණ්හා උපාදාන කියන දේක බැඳෙනවා. ඒ බැඳුනට පස්සේ සමහරව සියලු තණ්හා පවුම නෙමෙයි ලෝක පරිහරණයයි දේ තණ්හාවෙන් ගන්නවා. තණ්හා කියන වදනේයි පිනවයි. තමන්ට ප්‍රයෝජනයක් තියෙනවා කියලා ගත්ත අදහස නිසා මේක ගොඩ නැගුණා අර ගත්තා. ඒ සල්නා උනේ ඒකේ වින්දනය නිසා. ඒකේ තියෙන මොන හරි තමන්ට අවශ්‍ය ආස්වාදය බලාපොරොත්තු වෙන වින්දනයක් තියෙනවා. ඒක මොකක් නිසාද? මේකෙන් ගන්න දෙයක් අපේ ඇස කන දිව නාසය ශාරීරික නෙමෙයි ඉන්ද්‍රියන්ගේ යම් කිසි ඉන්ද්‍රියයකට ගෝචර නම් අන්නේ ගෝචර වෙන නිසා තමයි අපි මේක පරිවර්තනෙට ගත්තේ. එනම් මෙයා මොකද වැටෙන්නේ? ආධ්‍යාත්මික ආයතනවල ඇතකන දිවනාසී ශාරීරියේ මල කියන ඒවට බාහිර ආයතනවල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් මේකෙ එකතු වෙන එක. නැහැනම් මේ මොකක්ද දැන් ආවේ? බාහිර ආයතනය. මේ බාහිර ආයතන හැදිනේ මොකෙන්ද? බාහිර නාම රූපයන්ගේ සකස් වීම නිසා මේ ಜಾති ආයතනයක් හැදිලා. බාහිර ආයතන. ඒකේ අභ්‍යන්තර ආයතනය මොකද්ද? කන. මේක මොකද්ද? බාහිර ආයතනය. මොකද මේ බාහිර ආයතනය ගත්තේ මේ ශබ්ද ස්පර්ශ කරලා හිටන් ඒකෙම වින්දනයක් ගන්න ඕන නිසා. දැන් හැදිලා තියෙන කොහොමද? මේ පරිත්‍යාමපාදයේ බාහිර පරිත්‍යාමපාදයේ. පරිත්‍යාමපාදයෙන් සත්‍යයේ කිතරක්ම ඉඳ හිතා හිටපිය කියලාද මේක පුදුමයක් වෙනවා. සත්‍යයේ කියන්නේ මිනිස්සුන්ට හරි සත්‍යයකුත් නෑ පරිත්‍යාමපාද චක්‍රයේ තියෙන්නේ. බාහිර අජීවී වස්තුවකට කොයින්ද පරිත්‍යාමපාදයක් කියලා මේක දැක්කේ නැති කෙනාට. උඩබිම බලන් දෙනවා මේක අහපුවා. මේ ලෝකෙම සංකතයි පරිත්‍යාසම්පන්නයි සජීවී අජීවී සියල්ල. එනක විග්‍රහ කරගන්න බාහිර පරිච්ඡසමුපාදී කියන්නේ පරිත්‍යාමතේ බාහිර පැත්ත. එහෙනම් බාහිර පැත්ත කොහෙද හැදෙන්නේ? මුලයි තමයි ඒක පටන් ගන්න ක්‍රමයක. දැන් ඔක බලාගෙන යනු අයක තෝරා ගන්න. අවිද්‍යාව නිසා ගන්නවා තීරණය. මොකද්ද? ලෝකේ වටිනවා. ලෝකෙට අයිති දේවල් වටිනවා. මොනවටද වටින්නේ? ආස්වාද ලබන්න. ආස්වාද දෙන දේවල් නිසා වටිනවා. විවිධ ආස්වාද විවිධාකාරයි. වටිනවා කියනට ඇතිවෙනවා නම් ඒ අදහස ආයි මොකද්ද? ලෝකෙන් අහක් වෙන්න බැරි අවිද්‍යාව නිසා අදහස. ඔව් ඒක දුකක් කියලා දැක්කේ නැහැ. ඒ ලෝකය කියන්නේ දුකට දුක සමුදයට හේතු වෙන එකක් කියලා දැක්කේ නැහැ. ඒ ලෝකෙ මිදුනහම දුක නිරෝධය කියලා දැක්කේ නැහැ. ඒ ලෝකෙ මිදෙන මඟ දුක මිදෙන මාර්ගය කියලා දැක්කේ නැහැ. ඔව් ඍණ අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඔහු බලාපොරොත්තු වෙනවා. මොකද්ද? යමක් බලාපොරොත්තු වෙනවා. මොකටද බලාපොරොත්තු වෙන්නේ? ආස්වාද ප්‍රියමනාපය යමක තියෙනවනම් ඒ ප්‍රියමනාපේ ලබා ගැනීමට යමක් අවශ්‍යද? ඒදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් මොනවද ප්‍රියමනාපලා තියෙන්නේ? තමන් ප්‍රිය කරන ආස්වාදයක් ඇද්ද? ඒ ආස්වාදයටයි මේ බලාපොරොත්තු. එහෙනම් ආස්වාදයක් අපි ලැබෙන්නේ මොන විදිහේ මොනවැන්ද? අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන වලින්. අභ්‍යන්තර සල ආයතනත් බාහිර සල ආයතන. ඒක තමයි ඇහැ රූපේ, කන ශබ්දේ, නාසයේ ගන්ධේ, දිව රසයේ, කය පොට්ටබ්බේ, මන ධර්ම. ඔන්න ඔය ටිකට අවශ්‍ය කරන්නා වූ ආධ්‍යාත්මික සතර මහ භූතයන්ගෙන් ගොඩනැගිච්ච හරියයි. ඒකට ගෝචරේ ඉන්න බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිනියා දෙන්න බාහිර ලෝකයෙන් ගොඩනැගිච්ච හරියක් තියෙනවා ඒ ටිකයි. මෙන්න මේවා තමයි අභ්‍යන්තර සහ බාහිර ආයතන. දොළොස් ආයතන සල ආයතන ඉන්නේ යුගල වශයෙන්. කොටස් වශයෙන් ඇහැ රූපය එක ආයතනයක්. කනයි ශබ්දය තව ආයතනයක්. ඔන්න ඔය විදිහට හටගත් එකකින් දැන් අපිට ඕනකම තියෙන මේ ටෙලිෆෝන් එක මොකද? නෑ නෑ ඔය අපි ගන්න මේ හෑන්ඩ් ෆෝන් එක. කන මුල් කරගත්ත දේවල් බාහිරින් අහන්න. ඒකේ ආධාරකය. එහෙනම් කන මුල් කරගත්ත ආයතන අයිති බාහිර ආයතනයක් හදාගත්තේ. ඕක හරි වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ඕකේ ප්‍රයෝජන ගන්න ආස්වාද ගන්න. එහෙනම් ඒකට හේතුව මොකද්ද? මොකෙන්ද ඕක හැදෙන්නේ? නාම රූපයන්ගේ. මොන නාම රූපද? යම් යම් නම් අයිතිය නම් ගොතියා තියෙන රූප තියෙනවා. ඒ වෙන් සකස් කරනව කෑලි ඔක්කොම හරින එකින් එකට ඇදලා ඇදලා හිටන් තවත් නමක් තියාගත්ත හදාගත රූපයකට. රූප පිළක් තමයි සතර මහ භූතියන්ගේ මහරගත රූප පිළක් තමයි මේ හෑන්ඩ් ෆෝන් එක කිව්වේ. දැන් ඕක හදාගත්තාම නම තියාගත්තා මේකට මොකක් හරි. ඒකේ තමයි හෑන්ඩ් ෆෝන් එක හරි කමන්නේ මොන භාෂාවෙන් හරි කරගෙන නම තියාගත්තා. ඒකේ නාමය. ඒ නාමයෙන් හරිගත් සතර මහ භූතියන්ගේ කැටි වෙච්ච එකේ රූපේ. දැන් මොකටද මේක හදාගත්තේ? හිතක් හදාගත්තා මෙන්න මෙහෙම දෙයක් තිබුණා නම් මට මෙහෙම ආස්වාදයක් ලබන්න පුළුවන්. මෙන්න මෙහෙම කණක් හැදුණා නම් මෙන්න මේ જાතිය ෆෝන් එකේ මට ගන්න හම්බ වුණා නම් මට මේකෙන් මෙන්න මේ ආස්වාද ලැබිය හැකියි. ශබ්ද ආස්වාද ලබන්න ගත්ත අදහස. අන්න අභ්‍යන්තර නාම රූපයි බාහිර නාම රූපයි දෙකක් දෙකක් එකතු වෙලා හිටන් ආයතන පහල කරගොහැ හැටි. ওই දෙකක් කොහේ ආයතන පහල කරලා විඳින්ද? නිකන් විඳින්ද බෑ. ඉතින් අභ්‍යන්තර නාම රූපයි බාහිර නාම රූපයි කියන මේ දෙක සම්බන්ධ වෙලා ඒකෙන් ගොඩනගෙනවා ස්පර්ශය. බලාපොරොත්තු වෙච්ච ස්පර්ශේ රූප ස්පර්ශයද සද්ද ස්පර්ශයද ගන්ධ ස්පර්ශයද රස ස්පර්ශයද අන්න ඒක අරගන්නවා. අන්න ඒක අරගත්තාම මොකද වෙන්නේ? සලායතන පත්‍ය පස්සෝ කියන එකට ඉදින්දයි මේ හදාගත්තේ. එහෙනම් මේ වැඩි පොන් එක නේද මේකත් එක මොන ආයතනයක්ද? බාහිර සලායතනයන්ගේ කොටස. ඒකෙන් බාහිර සලායතනයන්ගේ බාහිර සද්ද ආයතනෙට ගෝචර වෙච්ච නාම රූපේ. ඒ නාම රූපය මොකෙන්ද හටගත්තේ? නිකන් හටගත්තා නෙවෙයි. ඒ જાතියවර හිත තියෙන නිසා කාගේ හරි සම්බන්ධයකින් විඥානීයකින් ඉපදේ වුණා. විඥාන ප්‍රත්‍ය වේලා. දැන් මේක කොහෙද නිකන් තිබුණේ? කොයිද මේක හැදුනේ? විඥානීයකින් හිතලා ඒ විඥානීයට ගෝචර ගත්ත தත්ත්වයන් අරගෙන ඒ தත්ත්වයන් තුලින් ගොඩනගුවා මේක අපිට ලාභ ගත හැකි කියලා කවුරු හරි තමන්ගේ බලාපොරොත්තු වගේ ඉෂ්ට කරගන්න. මේක අපිට හරි වටිනවනේ කියලා ඒක අරගෙන අයිති කරගත්ත සාවකෙනි. එහෙනම් මොකෙන්ද මේ ආවේ? එහෙම හිතක් හටගන්න හේතුවක් තිබුණේ නැත්නම් ඒක ගොඩනගන්නේ නැහැනේ. ওই විඥානීය නිසා නාම රූපේ ගොඩනැගුවේ. එහෙනම් ඒ විඥානය ගොඩනැගුවේ මොකද? විඥානී කොච්චර වටිනවද මේ වගේ මේ පොඩි පොඩි ටෙලිෆෝන් තියනවා නම් හරියට ලෝකයේ ගමක් කළා වගේ නේ. ඉතින් කීය කී වර්ණා කරලා ඔක්කොම කරලා අපිට කොච්චර වැඩ කරන්න පුළුවන්ද? ප්‍රයෝජන ගන්න පුළුවන්ද? අන්න ගත අදහස. එයාල ගතල මොකද වෙන්නේ? හිතෙන් කයින් වචනේ හදන්න පටන් ගත්තා. සංකාරපත්‍යෙන් නිපදිනවා නිසා විනෙහිකින් නිපදිනවද මේ? සංකාරපත්‍යෙම තමයි මේ මේ විඥානේ හැරගෙන හිතාටගෙන නාම රූපේ නිපදවගත්. බාහිර පැත්ත මේ යන්නේ. ඒකේ හිතක් නැහැ. හැබැයි හිතක් ඇති දෙනින් බෙදිලා ගිය හැටි. බාහිර හැදුවෙත් මනසෙන්. ওই ක්‍රමයේ තමයි සම්බන්ධ වුනේ. ඉතින් සංකාරපත්‍ය විඥාන කියන එක විසිද්ධ වුනේ. එහෙනම් මොකක් නිසාද? අවිද්‍යාපත්‍යෙන් වැස නිගමනයක් මෙහෙම එකක් තියනවා නම් අපිට හරි හොඳයි. එහෙනම් මොකේද තිබුණේ? ලෝකෙ ගොඩ නැගීම. ලෝකෙ ගොඩ නැගීමක හිත වැදලා ඉන්න තාකල් ලෝකෙ මිදෙන්න බෑ. එහෙනම් කවදා හරි රාතන් වහන්සේට දුන්නොත් එහෙම මට මොකද? අපිත් නම් හරි වටනවා. මේ ඔබ හදිරත් හෑන්ඩ් ෆෝන් එක මොනවා කරගන්නද? මට ඕකේ වැඩි වැඩක් නෑ. උන්වහන්සේ කියන්නේ ඒක උන්වහන්සේ හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන ලෝකෙ උපදින්නේ නෑ. කොහේ උපදින්නද? ඒ හේතුවෙන් උන්වහන්සේ උපතක් නෑ. ඔබ තියෙන එක නම් තමයි ඒ සම්බන්ධයෙන් උපත ඕනේ. එන කල තියෙන ලෝකෙ රූපාවචර කාමයේ ඇසුරු කරන හොක් ඒකට පාවිච්චි කළේ මොකේද? ඒ જાතිය පරිහරණය කරන ලෝකයකට හිත වැදෙනවා. ඒ ලෝකයාගේ හැටි ඒ සසර යනකම් ඔය ඔක්කොම අත්හැරපු රහතන් වහන්සේට ඕක ඕනේ නැහැ. උන්වහන්සේගේ බලාපොරොත්තු වන්නේ එහෙනම් උන්වහන්සේට ඔය හේතුවෙන් සසර ගමනක් හැදින්න පරිත්‍ය සමපාදය ගොඩනගින්නේ. දැන් මේ පොඩි දෙයක් කරගත්තාම මේක විග්‍රහ කරන්න මෙහෙම යන්න ඕනේ. දැන් ඇහුවත් එහෙම කවුරු හරි මේ ඔරලෝසයේ පරිච්ඡාමපාදය මොකද්ද? හෑන්ඩ් ෆෝන් එකේ පරිච්ඡාමපාදය මොකද්ද? බත් පිඟානේ පරිච්ඡාමපාදය මොකද්ද? ආන්න පුළුවන්. ඔය හැම එකක්ම විග්‍රහ කරන පරිච්ඡාමපාදන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කිව්වේ මේ ලෝකයේ ඇස සංකේතය පරිච්ඡාමපන්නයි, රූපේ සංකේතය පරිච්ඡාමපන්නයි, චක්කු විඥානයේ සංකේතය පරිච්ඡාමපන්නයි, චක්කු සම්පස්සේ සංකේතය පරිච්ඡාමපන්නයි, චක්කු සම්පස්සේ ආවේදනා සංකේතය පරිච්ඡාමපන්නයි, කන සංකතයි පරිත්ත සම්පන්නයි මේ විදිහට ඇත කන දිවනාසී ශාරීරිය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඒ වගේම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන චක්කු සම්පත සෝත සම්පත කාය ගාන සම්පත ජීවහා සම්පත කාය සම්පත මනෝ සම්පත චක්කු සම්පත ජා වේදනා සෝත සම්පත ජා වේදනා ගාන සම්පත ජා වේදනා ජීවහා සම්පත ජා වේදනා කාය සම්පත ජා වේදනා මනෝ සම්පත ජා වේදනා මේ සියල්ල ලෝකෙ ඔක්කොම කිවි ඔය ටිකේ තමයි ලෝකෙ කියන්නේ ඔන්න ඒ සියල්ලම සංකතයි පරිච්ඡ සම්පන්න. එහෙනම් ලෝකෙ පරිච්ඡ සම්පාද ඇහුවොත් ඕන එක කියන්න පුළුවන් වෙන්න ඕන. අන්න පරිච්ඡ සම්පාද කෝවිද ඥානිය කිව්ව ඔකට. පරිච්ඡ සම්පන්නේ බිලා ඥානිය මහත් වෙන්න තරමට ලෝකෙ පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. ඊට පස්සේ ලෝකෙ මොනවද හොඳයි කියලා අල්ලන්න තියෙන්නේ. දුකේ හේතු වෙනා ලෝකෙ තියෙනවා කියයි මෙන්න මේක නිකන් කියන්න අතල් මේක. ඒ ඉඳ බලාගෙන යන්න හොල අන්තිවල බලනකොට හරි ෆවුල් ජීවිතේ එපා වෙනවා. ඒ අවසානයි. උඹගේ හැර ගියා. එපා වුණා කියලා කරන්න දෙයක් නැහැ. පරිහරණය කරනවා චන්දරාගෙන් තොරව පරිහරණය කරනවා ඊට පස්සේ. දමල යන්නේ කොහේ යන්නේ? ලෝකෙ ඇතුළේ වයින්ද දින කොහේ යන්නේ? ලෝකෙන් එතර වෙන්නේ ලෝකෙ කොහේ කියන්න පුළුවන්. ඒ වගේ. ලෝකෙ ඇතුළේ දින ලෝකෙන් එතර වෙන්න යන්න දෙයක් නැහැ වෙන. චන්දරාගෙන් අහ කරගන්න එකයි තියෙන්නේ. ඉතින් කොයි එකද චන්දරාගෙන් දුර වෙලා පරිහරණය කළ යුතු යමක් කරන්න අත්‍යවශ්‍යයි. ඒක කරගෙන ජීවිතය අවසානිකම් ගත කරමු. කොතනකවත් බැදී නැතුව කෙලවරක මානසිකත්වයේ ගියොත් ඒ ගමන ඉවරයි. ඒකයි ක්‍රමවේදය. එනිමි හැම එකක්ම මෙහෙම පරිත්‍යාගම් බලනවා තේරලා ගන්න ඕනේ. නමුත් මේව ඇහුවට කවදාවත් කිසි තැනකින් මේක දෙන්නේ නැහැ. මොකද මේ පරිහරණය කරලා නැහැ පරිත්‍යාගම් පා චක්‍ර ක්‍රියාවලිය. ඒ කියන්නේ විමසලා නැහැ. විමසපු නැති නිසා හොයපු නැති නිසා හෙවිය යුතු ධර්මයේ හොයන්න නැතුව ඉන්නවා. නිවන් දැකීමේ ලෝක ස්වභාවය වටහා ගන්න හෙවිය යුතු පරිත්‍යාගම් පා ධර්ම රටාව. පැත්තකට දාලා විනිනේවා කිය කී ඉන්නවා. මේ කොහොමද යථාර්ථය දකින්නේ? ඔබ හොඳට තෝරා ගන්න ඕනේ.